Vijitayaratnam.
Garu.
We have 30 minutes.
Garu Mulasanaru Damanti Tumani. අපේ හර්ෂත් සිල්වා ගරු ඇමතුමා ප්‍රශ්න කරා එතුමන්ලා විපක්ෂයේ ඉඳද්දී එදා ආණ්ඩුව ණයගත්තා ඒ ණය ගැන එතුමන්ලා ප්‍රශ්න කරා එතුමන්ලා දැන් ආණ්ඩුවට ආණ්ඩුව නියෝජනය කරනවා දැන් විපක්ෂයෙන් ප්‍රශ්න කරනවා මේ ආර්ථිකයේ වැටුනේ කොහොමද මේ ණය ගෙවගන්නේ කොහොමද කියලා ඉතින් ඇත්තටම ඔබතුමන්ලා ආණ්ඩුව බාරගත්තේ ওই ණය කන්ද ගැන දැකලා එදා කිව්වේ නෑනේ රාජපක්ෂලගේ ණය වැඩි අපිට ඕක බාර අරගෙන ගෙවා ගන්න බෑ ඒ නිසා අපිට ආණ්ඩු කරන්න බෑ කියලා එදා කියන්න තිබ්බනේ දැන් 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 මොකද්ද මේ කරන්නේ දැන් දැන් ඔබතුමල්ලා කියන්නේ ඈ ඔකේ නෑ දැන් ඔබතුමා කියන්නේ බැරි කමනේ හැබැයි එදා කිව්වේ නෑනේ එදා කිව්වේ දෙන්න අපිට අපි ගෙවන්නම් ඔව් දෙන්න දෙන්න රයිට් දෙන්න දෙන්න සෞතුමා
yes sir නෑ ගරු ගරු මන්ත්‍රීතුමා අපි ගෙවනවා අපි කවදාකවත් නොගෙවෙන්නේ නෑ ඒ ගෙවන්න අවශ්‍ය නීතිමය මේ මේ අවශ්‍යතාවය තමයි ඒ අද මේ පාර්ලිමේන්තු දාලා අනුමැති කරගන්න ඒකයි මම කියන්නේ ඒ සක්‍රීය වගකීම් මේ මේ කලමනාකරණ පනත
දැන් ණය ගෙවන්න මේ පනත අවශ්‍ය නෑනේ
ඒකට
අය ගන්න එකේදී වගකීම් වගකීමෙන් ගන්න එකට තමයි මේක උනේ වෙන්නේ. දැන් ගෙවන්න ගෙවන්න ওই ප්‍රශ්නේ නැහැ. ගෙවන්න. දැන් ගෙවන්න මේ අලුතෙන් නීති ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. දැන් මොකද්ද මේ පනතෙන් ගෙවන්න තියෙන ඒක? ගන්න එකේදී.
නැහැ ඉතින්
වගකීම් විරහිතව ගන්න එක.
අපිට දැන් අපිට තියෙන්නේ මේ bunching of debt නේ. ඒ කියන්නේ අර එකපාරට 500 1000 750 250 ගෙවන්න තියෙන එකනේ. බුලට් පේමන්ට් වලට. ඉතින් බුලට් පේමන්ට් වලට අපිට ගෙවන්න හැකියාවක් නැති නිසා තමයි මේ පනත සංශෝධනය
කරන්නේ. ඔබතුමාලා කියන්නේ එහෙම ගෙවන්න දැන් ඔබතුමාලට හැකියාවක් නැහැ කියලා.
මට නෙමෙයි මම කියන්නේ අපේ රටේ ආර්ථිකයේ ක්‍රමවේද
ආණ්ඩුවටනේ
ආ
ආණ්ඩුවනේ
රට
රට නෙමෙයි රට තමයි රට නියෝජනය කරන ආණ්ඩුවනේ
නෑ ඒක තමයිනේ මේ ණය මේක වෙනස් කරන්නේ ඒකනේ අපිට ගෙවන්න පුළුවන් වෙන විදිහට අපි හදාගන්නේ ගරු මන්ත්‍රීතුමා
ඒක තමයි ඒකෙන් ඔබතුමල්ලා පිළිගන්නවනේ දැන් ඒ ණය ඔබතුමල්ලාට ගෙවා ගන්න බෑ කියලා ඒක ඇයි කියන්නේ නැත්තේ ඒ කියන්නේ එක සැරේ ගෙවන්න බෑ කොටස් වශයෙන් ගෙවන්න ඉඩ දෙන්න
අර අර්ෂප්
දෙන්න දෙන්න
ડોક્ટર අර්ෂප්
නෑ කොටස් වශයෙන් අපිට එහෙම ගෙවන්න බෑ ගරු විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා අපි මේ ගත්ත ණය ගෙවන්න ඕන
ඒක හරි
අර ඒ ගත්ත ණය ගෙවන්න අපිට එකපාරටම අපිට පුරුදු වෙලා තියෙන ක්‍රමයට වඩා ගොඩක් ලොකු ණය ප්‍රමාණයක් මේ එන අවුරුදු 4 ගෙවන්න තියෙනවා
හරි
ඉතින් ඒකට අවශ්‍ය නීතිමය පසුබිම අපි සකස් කරගන්න ඕනේ ඒ හදිසිය ගෙවන්න තියෙන ලොකු ණය ප්‍රමාණය අපිට ලබාගෙන ගෙවන්න එහෙම නැත්නම් ඒක තව මේ මාකට් එකට ගිහිලා ට්‍රේඩ් කරලා ඒකේ කාලය දික් කරගන්න. ඒකටයි මේ මේ පනත ගෙනලා තියෙන. නැතුම් ණය නොගෙවා ඉන්නවත් එහෙම දෙයකට නෙමෙයි. ඒ ණය ගෙවන්න ක්‍රමවේදයක් සකස් කරගන්න.
හරි. ඒ කියන්නේ ඔබතුමාගේ පැහැදිලි කිරීම අනුවම ඒ දවස්වල ගත්ත ලොකු ණයක් තියෙනවා. ඒක අපිට එකවර ගෙවා ගන්න බෑ. ඒකට තව කාලයක් දික් කරගන්න ඕනි. කොටස් වශයෙන් දීර්ඝ කාලයකදී ගෙවන්න. ඒ සඳහා තමයි මේ නීතිය ගේන්නේ. ඒකෙන් තේද ඔබතුමා පිළිගන්නේ අපිට මේ ණය ගෙවා ගන්න බෑ. අද ඒ අර්බුදේ අපි ඉන්නවා. ඒක තමයි දැන් මේ කියන්නේ. හරි. ඔබතුමා හරි.
ડોક્ટર අර්ෂඩි සිල්වා.
ඉතින් ඒකනේ මේක කියන්නේ.
රටට අපිට වෙන පරිණාමයක් කරන්න වෙනවා. අපිට තියෙන්නේ අපිට යම්කිසි ගෙවීමේ ශක්තියක් තියෙනවා. හරි. ඒ ගෙවීමේ ශක්තිය අපිට සාමාන්‍ය හැකියාව දැන් එකපාරට අපිට ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 6ක විතර 5ක 6ක ණය ප්‍රමාණයක් එන අවුරුද්ද. අපි ඒක ගෙවන්න ඕන. ඒක රජයේ වගකීම. හරි. ඉතින් අපි දන්නවා එන අවුරුද්ද වෙනකොට පොලි අනුපාතය තවදුරටත් ඉහළ යනවා. ඉතින් අපි එන අවුරුද්ද වෙනකම් බලන් ඉන්නේ නැතුව මේ ඉහළ යන පොලි අනුපාතය හරහා ණය නැවත ලබා ගන්න අපි දැන් මේ ණය ලබාගෙන ඒක ගෙවන්න සූදානම් වෙනවා. ඒ එන අවුරුද්දට අපිට පුළුවන් නම් අවුරුදු 5න් ගෙවන්න තියෙන ණය තම් කිසි ටෙනර් එක වෙනස් කරලා ඒවා ට්‍රේඩ් කරන්න පුළුවන් ඒවා නිව්යෝක් වල ටෝකියෝ වල ඒවා ඒ ණය ට්‍රේඩ් කරන්න පුළුවන් ට්‍රේඩ් කරලා තව අවුරුදු 2කින් ගෙවන්න පුළුවන් නම් තව අවුරුදු 5කින් ගෙවන්න පුළුවන් නම් අපිට ඒක පොඩ්ඩක් ඒ ස්මූතන් අවුට් කරගන්න පුළුවන් ඒකයි මේකෙන් කරන්න උත්සාහ ගන්න කරුමන්නේ
ඔය මොන වචන දැම්මත් ඔබතුමා අවසානයේදී අරක පිළිගන්න ගෙවා ගන්න අමාරුයි ගෙවා ගන්න බෑ හිර වෙලා තියෙන්නේ ඒක තමයි ඇත්ත කතාව ඒ නිසා තමයි ආ මේකනේ මං ඇහුවේ ඒක නිමං ඇහුවේ ඔබතුමා ඒකට හරි උත්තරේ දෙන්නේ නැතුව වටේ කැරකි කැරකි යනවා මේ පනත ගේන්නෙත් ඒ බැරිකම නිසා ඇත්ත කතාව ඒක ඉතින් ඔබතුමාලා රජේ මං කිව්වේ ඒකයි ආණ්ඩු බාර ගන්නකොට ඕක කිව්වේ නැහැ ආණ්ඩු බාර ගන්නකොට කිව්වේ බය වෙන්න එපා දෙන්න අපිට ආණ්ඩුව රාජපක්ෂ පාලනේ මේ රට නායකන්දක හිර කරා අපි ආණ්ඩුව ගත්ත ගමන් හතර වටෙන් ආයෝජකයෝ ගලාගෙන එනවා අර ඔක්සිජන් කම්පැනි එනවා කාර් ෆැක්ටරි දානවා අරුතෙන් කාර් හදනවා රස්සා එනවා රැකියා ලක්ෂ 10ක් දෙනවා ආර්ථිකයේ ශක්තිමත් වෙනවා අපි පරණ ණයත් ගෙවනවා ඉස්සරහට ණය වෙන්න දෙන්නෙත් නැහැ ආර්ථිකෙත් ශක්තිමත් කරනවා ඕක නේදා කිව්වේ දැන් තමයි මේ කියන්නේ බෑ අපිට අමාරුයි කියලා අන්න ඒකයි මම මේ මතු කරේ දැන් මේ පනතෙන් ඔබතුමාලා හරියෙන් පිළිගන්නවා ඔබතුමාලා එදා කියපු දේ නෙමෙයි අද ඔබතුමාලා ඇත්තටම මුහුණ දීලා තියෙන අර්බුදේ ඉතින් ඒකම ඒක හරි පැහැදිලිව තේරෙනවා දැන් මේ රුපියලේ කඩවැටීම මේ මේ තරම් වේගයෙන් රුපියල කඩන් වැටුනේ නැහැ අපේ රටේ කිසිදු ආණ්ඩු පාලනයක් යටතේ වැඩිම වේගයකින් රුපියල කඩන් වැටුනේ ඔබතුමාලගේ මේ අවුරුදු තුනමාර කාලය තුල ඒක ඔබතුමාලා පිළිගන්න ඕනේ ඉතින් එහෙම වෙලා තියෙන්නේ අපි ඔබතුමාලගේ ආණ්ඩුවේ වගකීමක් නැතිකම් කලමනාකරණයක් නැතිකම් සක්‍රීය නැතිකම් අද ඔබතුමාලා ගේන පනත සක්‍රීය වගකීම් කලමනාකරණ පනත ඇත්තම ගත්තොත් අද ආර්ථිකේ සක්‍රීයත් නැහැ ඒක මුළුමනින්ම අක්‍රීයයි වගකීමකුත් නැහැ වගකීම් විරහිතයි මේකට උත්තර බඳින්න කෙනෙකුත් නැහැ කලමනාකරණයක් නැහැ ඉතින් ඇත්තම ගත්තොත් ওই තුනම නැහැ වගකීමක් නැහැ කලමනාකරණයක් නැහැ සක්‍රීයත් නැහැ දැන් මේ රුපියල කඩන් වැටෙනකොට ආර්ථිකේ කඩන් වැටෙනකොට මේකට වග කියන්න ඔබතුමාලගේ ආණ්ඩුවේ කවුද ඉදිරිපත් වෙන්නේ කිසි කෙනෙක් නැහැ හැබැයි යුද්ධය අවසන් කරාම ඒකට අයිතිකාරයෝ ගොඩයි ඒකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා මම කියලා ගෝඨාභය රාජපක්ෂ කියනවා මම කියලා පොන්සේක මහත්තයත් කියනවා මම කියලා ඊ පෙරදා බන්දක්ක ජනාධිපතිතුමාත් කියනවා අන්තිම සද් දෙකේ මම තමයි ඉවර කරේ කියලා ඒකට අයිතිකාරයෝ ගොඩයි හැබැයි මේ වැටිල්ලට මේ අර්බුදයට වග කියන්න කවුරුත් නැහැ ඒකෙන් ලිස්සල යනවා දැන් වග කියන්න ඕනේ එතෙන්ට මේ මූල්‍ය කඩවැටීම මේ ආර්ථිකයේ අද වෙලා තියෙන කඩවැටීමට වග කියන්න ඕනේ ආණ්ඩුව අන්න ඒකට මොකද්ද තියෙන පනත මේ පනතෙන් බෑනේ ඒකට උත්තරේ හොයන්න මේ පනතෙන් ඉස්සරහට අර කියන අර්බුදයට తాවකාලික පැලැස්තරයක් එයි ඔබතුමාලා කියන විදිහට తాවකාලික පැලැස්තරයක් ගහගන්න පුළුවන් හැබැයි මේ හැදිච්ච ලෙඩේ නිට්ටාවට සුව කරගන්න මේ පැලැස්තරින් බෑ ඉතින් ඒක හරි පැහැදිලි අද රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඇත්තම ගත්තොත් ණය අර්බුදේ ඔබතුමාලා එදා ආණ්ඩුවට ණය ගත්තා කියලා විවේචනය කරා අද ඔබතුමාලා නැවත ණය ගන්න පටන් ගන්න තියෙනවා වේගයෙන් අර කියපු වැඩි පොලි අනුපාතික වලටම ණය ගන්න පටන් ගන්න තියෙනවා ඒක රට පුරාම ව්‍යාප්ත වෙලා ගම් මට්ටමට ව්‍යාප්ත වෙලා තියෙනවා ඒ නිසා ගමේ සාමාන්‍ය කෙනාටත් අද ණය නැතුව ජීවත් වෙන්න බෑ ඒ නිසා තමයි මුළු රටේම බරපතල ප්‍රශ්නයක් බවට මේ සුද්ද්‍ර මූල්‍ය ණය අර්බුදය ආවේ සුද්ද්‍ර මූල්‍ය ණය අර්බුදය කියන එක සුළුපටු එකක් නෙමෙයි අද වැඩියෙන්ම සියදි වෙනසා ගන්නෙ ණය ගව ගන්න බැරුව මඩකලපුව දිස්ත්‍රික්කේ මන්නාරම දිස්ත්‍රික්කේ යාපනේ දිස්ත්‍රික්කේ මරණ අනු ප්‍රමාණය බැලුවොත් වැඩිම මරණ ප්‍රමාණයක් ඇති වෙලා තියෙන්නේ ගත්ත ණය ගෙවා ගන්න බැරුව 140 60 මුදල් ඇමතිවරයන් පිළිගත්තා 140 60 නෙමෙයි 240ටත් 240 පොලි අනුපාතිකයටත් ණය සුද්‍ර මූල්‍ය ආයතන ණය දෙනවා කියලා. ඉතින් එදා ඔබතුමාලා ඒ මේ ණය අර්බුදය ගැන කතා කරද්දි විශේෂයෙන්ම සුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය ගැන කතා කරද්දි යාපනයේ මන්නාරමේ මඩකලපු දිස්ත්‍රික්කවල කාන්තාව අර ගෙදරටම ඇවිල්ලා මේ සුද්‍ර මූල්‍ය ආයතන ණය දෙනවා. ඒ ණය ගෙවා ගන්න බැරි වුණාම ඊළඟ සතියේ තව කම්පැනියක් එනවා. ඒ කම්පැනියෙන් ගන්නවා ඊට වඩා වැඩි පොලියට අරගෙන පරණ ආයතනින් දීපු ණය ටික ගෙවනවා ඊට පස්සේ අලුත් ණය ගෙවා ගන්න බැහැ ආපහු හිර වෙනවා ඊට වඩා වැඩි පොලියට තවත් ආයතනයකින් ණය ගන්න මේ විදිහට චක්‍රේ වගේ ණය 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 පිට ඉස්සරහට යනවා ඒක ගෙවා ගන්න බැරුව අද වැඩිම සියදිවි වෙනසා ගැනීම සිද්ධ වෙන්නේ මඩකලපුව මන්නාරම යාපනේ දිස්ත්‍රික්කවල ඉතින් ඒ සුද්‍ර මූල්‍ය ආයතනවල අධික පොලියට ණය දෙන එක නවත්තනවා කියලා ඔබතුමාලා කිව්වා. ඉතින් පැහැදිලිව මාධ්‍යවල වාර්තා වුණා. මේ අධික පොලියට ණය දෙන එක වහම නවත්තනවා කියලා. එහේ කාන්තාව විශේෂයෙන්ම වැඳපු කාන්තාව මේ ණය ගෙවා ගන්න බැරුව දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාව සතුටු වුණා ඒ අධික පොලියට ණයගේ වන එක නවත්තනවා සහ යම් කිසි සීමාවකට ගත්ත ණය කපාහරනවා කියලත් කිව්වා. මුදල් ඇමතිවරය කිව්වා. නමුත් අද වෙන්නක් ඒක සිද්ධ වෙලා නැහැ. අදත් ඒක වෙලා නැහැ. නමුත් මාධ්‍යවල නිකම් ප්‍රචාරයක් ගියා. ඉතින් ඇත්තටම මේ අර්බුදයට තාම උත්තරයක් නැහැ. ඒ නිසා අන්න ඒවට වග කියන්න. ඒවට වග කියන්න ඒ කියපු ප්‍රකාශ කරපු ප්‍රකාශ වලට වග කියන්න එක ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. ඒ නිසා ඒ වගකීම ඉටු කරන්න කියලා කියනු. ඒ වගේම තමයි ඔබතුමා කතා කරා අපනයන පිළිබඳව. අපනයන කඩන් වැටලා. මේ ඔබතුමාලා ගත්තට පස්සෙත් අපනයන මහ ලොකු වර්ධනයක් වෙලා නැහැ. ඒත් ආනයන වියදම ඩොලර් මිලියන 20000යි. අපනයන ආදායම ඩොලර් මිලියන 10000යි. ඒ අපනයන ආනයන වියදමෙන් වැඩිම වියදමක් කියන්නේ මොනවටද? ඩොලර් මිලියන 5000ක් කියන්නේ ආහාර කෑම බීම, ආහාර පාන. ඉතා පැහැදිලි. ඩොලර් මිලියන 20000ක අපි ආනයන කරනකොට ඩොලර් මිලියන 5000ක්ම යන්නේ ආහාර පාන ඒ ගෙන්වීම සඳහා. වාහන ගෙන්වීමට යන්නේ කීයද? ඩොලර් මිලියන 750යි. හැබැයි ඔබතුමල්ලා ගත්ත තීරණය මොකද්ද? ඔබතුමල්ලා හදිසියේ ගත්ත තීරණයක් රජයේ සේවකයන්ට ගෙන්වන වාහන තිරුබදු රහිත වාහන ගෙන්වීම වහම නතර කරු ලැබේ කියලා. හැබැයි හරියට විශ්ලේෂණය කරා නම් ඔබතුමල්ලාගේ ආනයන වියදම කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියන එක හරියට බැලුවා නම් වැඩිම වියදම තියෙන්නේ වාහන ගෙන්වීමට නෙමෙයි. වැඩිම වියදම තියෙන්නේ මම කියපු අර ආහාර පාන ගෙන්වන එකට. සීමල කරලේ ඉඳලා කරුංක ගෙඩියේ ඉඳලා ඔබතුමල්ලා දැන් ගෙන්නනවා. මේ පළතුරු ටික එළවලු ටික ගෙන්නන්න පටන් ගන්න තියෙන. ඒවා අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල්. සීනි ටික, කිරිපිටි ටික, මිරිස් ටික, බීලුණු ටික පිටරටින් ගෙන්නනවා. 91.5%ක් අපි සීනි ගෙන්නන්නේ පිටරටින්. අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. කිරිපිටි 80%ක් අපි ගෙන්නනවා. මිරිස් 82%ක් අපි පිටරටින් ගෙන්නනවා. ඒ නිසා මිලියන 20000ක් වෙන ආනයන වියදමෙන් වැඩි වියදමක් තියෙන ආහාර පාන සඳහා වාහනවලට නෙමෙයි. නමුත් ඔබතුමාලා ගත්ත තීරණය අසාධාරණ ලක් වුණේ මේ රටේ රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ ඉතා බරපතල විදිහට අසාධාරණ ලක් වුණා. මොකද ඔවුන්ට තීරුබදු බලපත්‍රයක් දුන්නා. ඊට පස්සේ ඔබතුමාලා තීරණය ගත්තා LC ඕපන් නොකරපු අයට කරන්න දෙයක් නැහැ. ඒවා අත්හිටවනවා කියලා. හැබැයි ගරු ඇමතුමනි මේ වෙනකොටත් මාස 4-5ක් වෙනවා සමහර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, රජයේ විවිධ තනතුරුවල වකීම් දරන රජයේ සේවකයන් වාහන බලපත්‍රය පාවිච්චි කරලා බැංකුවලින් ණය අරගෙන LC ඕපන් කරා. හැබැයි LC ඕපන් කරාට ඒ අදාළ කම්පැනි, ඔබතුමා දන්නවා ඇති ඩිමෝ එක, කාමාට් එක, ඒ කම්පැනි එක ඉන්ටර්නැෂනල් LC එක ඕපන් කරලා නැහැ. ඒ ඉන්ටර්නැෂනල් LC එක ඕපන් නොකරේ ඒ අදාළ පුද්ගලයා නෙමෙයි, රජයේ සේවකයා නෙමෙයි, කම්පැනි. කම්පැනි බල්ක් එකක් එනකන් ඒ කීපයක් එකතු වෙනකන් හිටියා. ඒ එකතු වෙනකන් ඉඳලා අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබතුමාලගේ තීරණෙත් එක්ක අර රජයේ සේවකයන්ගේ සල්ලි ලක්ෂ 50-60 බැංකුවලින් ණය අරගෙන තැම්පත් කරපු සල්ලි අද නිරපරාදේ තියෙනවා. රටට වැඩකුත් නැහැ, ඒ පුද්ගලයන්ට වැඩකුත් නැහැ.
පැහැදිලි කිරීමක් දෙන්න විජිත ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාව නිවැරදි කරන්න කැමති. ඔබතුමා කිව්වා ඩොලර් බිලියන සමාවෙන් ඩොලර් මිලියන 20000න් අපි ආනයනය කරන ඩොලර් මිලියන 5000ක් කියන්නේ කෑමට කියලා.
කෑම බීම ආහාර
කෑම බීම වලට කියලා. මම ඔබතුමාව නිවැරදි කරන්න කැමති. සම්පූර්ණ කෑම බීම වලට 2017 අපි වියදම් කරලා තියෙන ඩොලර් මිලියන 1841යි. ඒක මහ බැංකුවේ වාර්තාවේ තියෙනවා. ඒකට ඔබතුමාගේ දත්ත පිළිබඳ චූටි වැරද්දක් තියෙනවා. මම නිවැරදි කරන්නේ.
ඔකේ තියෙන ඔය සබ් ටයිටල් නෙමෙයි, ඔක්කොම සබ් ටයිටල් එක කියවන්න.
අර මම ඒ තියෙන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් 1.8 billion dollars. ඒක ඇතුලේ තියෙනවා රයිස් 300, sugar 258, dairy 315, lentils 114, other 851. එතකොට සම්පූර්ණයෙන්ම ආහාර අප ආනයනය කිරීම සඳහා ගරු මන්ත්‍රීතුමා අපි ගියා 2017 වියදම් කළා තියෙන ඩොලර් මිලියන 1841යි.
වැරදි. ඔබතුමා ඔකේ සබ් ටයිටල් ටික ඔක්කොම කියවන්න.
මම කියවනවා.
ඒක විතරක් නෙමෙයි.
මම කියන ආහාර, හරි මම කියවන ආහාර 1841යි. ඊළඟට non food consume items. ඒ කියන්නේ වාහන 772යි, medical equipment 520යි, home appliances 258යි, clothing 369යි, other 741යි. එතකොට consumer goods. Consumer goods. කියන්නේ පාරිභෝගික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ 4502යි.
හරි.
හැබැයි පාරිභෝගික භාණ්ඩ වල ඇතුලේ ආහාර 1841යි. අනිත් ඒවා පාරිභෝගික වාහනත් එන්නේ පාරිභෝගික භාණ්ඩ
හැටියට. ඔබතුමා කියපකෝ. දැන් මම ඕක ප්‍රකාශනය අරගෙනම ඔබතුමාට පැහැදිලි කරන්න. දැන් ඕකෙම තියෙනවානේ 2000 ගානක්නේ ආහාර පාන වලට.
නෑ
වලට 700 ගානනේ.
නෑ 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 ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ.
හරි හරි කියන්න ඔබතුමා ගාන කියන්න.
රයිස් හාල්
ඔක්කොම ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ඔක්කොම කීයද?
ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ඔක්කොම 1841යි.
වාහන කීයද?
වාහන 772යි.
රයිට්. ඉතින් එතකොට ඔබතුමා පිළිගන්නවනේ.
නෑ නෑ මම පිළිගන්නේ
නෙමෙයි කියලා.
නෑ නෑ මම පිළිගන්නවා මම එතන ඔබතුමාත් එක්ක තර්ක කරනවා
නෙමෙයි. කියන්නේ ඔයක සබ්ටයිටල් තියෙනවා පාරිභෝගික භාණ්ඩ කියන එක ඇතුලෙත් ආහාර තියෙනවා. මම ඒක වෙනම ඔබතුමාට ඕනනම්
නෑ පාරිභෝගික ආහාර කියන එක ඇතුලේ ආහාර තියෙනවා. පාරිභෝගික භාණ්ඩ ඇතුලේ ආහාර
තියෙනවා. 1800ට අමතරව
වාහනක් තියෙන එක ඇතුලේ. එතකොට වාහන තියෙනවා පාරිභෝගික භාණ්ඩ ඇතුලේ 772ක් සම්පූර්ණ ආහාර තියෙනවා 1841ක් මම ඔබතුමාත් එක්ක ආණ්ඩු කරනවා නෙමෙයි මම ඔබතුමාට පෙන්ලා දුන්නේ 5000ක් අපි අපනයනය කරන්න ආනයනය කරන්නේ නැහැ කියලා 1800යි ආනයනය කරන්නේ
මම ඔබතුමාට මට මහබැංකු වාර්තාව දැන් මගේ ඇති නැහෙනි ඔබතුමා මත එවන්න වෙලාව තියෙනවා මම පෙන්වන්නම් මම මේක කියන්නේ ඔබතුමාම කිව්වනේ හරි ඔබතුමා කියන එක හරි කියලා පිළිගමුකෝ හරි ඔබතුමා කියන එක හරි ඔය වාර්තාවේ දැක්ක ඔබතුමා කිව්පිද එතකොට ඔබතුමා කියනවා ආහාර පාන සඳහා ඩොලර් මිලියන 1800 ගානක්. වාහන වලට ඩොලර් මිලියන 762යි. ඉතින් වාහන අඩුයිනේ. එතකොට ඒක තමයි මම කියන්නේ. හරි? හරි 5000 නෙමෙයි කියමුකෝ. හරි. දැනට తాවකාලිකව ඔබතුමා කියන විදිහට 5000 නෙමෙයි කියමුකෝ. හරි. නමුත් ඉතාල පැහැදිලිව වාහන ගෙන්නනවට වඩා ඔබතුමාල්ල වියදම් කරන්නේ ආහාර පාන ගෙන්නන්න. ඉතින් ආහාර පාන ගෙන්නන්න වියදම් කරන එකෙන් තමයි අපේ අපනයන වැටලා තියෙන්නේ. අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා අපි නිෂ්පාදනය කරන්නේ නැතුව අපි පිටරටින් ගෙන්නනවා. ඒතර මේකට උත්තරයක් නැතුව ඔබතුමාලා తాවකාලික පැලස්තරේ දැම්මේ මොකද්ද? වාහන ගෙන්නන එක නවත්තන්න. වාහන ගෙන්නන එක නවත්තපු එකේ වුණේ රජයේ සේවකයන්ට මෙතෙක් ලැබිච්ච මොකක් හෝ සහනයක් තිබුණා නම් ඒක නැති වෙච්ච එක. ඒ නිසා
ලර්ස ඩිසිල්
ඔබතුමා කියන එක හරි අපි වාහන වලට වියදම් කරන 772යි ආහාර පාන වලට 1841යි 2017 වියදම් කරලා තියෙනවා. මමත් පිළිගන්නවා. මේක අපි මුදල් ඇමතිවරයා తాවකාලිකව දාලා තියෙන මේ මේ නියමයක් පමණයි. එතකොට ටික දවසකින් රෙස්ට්‍රික්ෂන් එක අයින් වේවි. එතකොට රජයේ නිලධාරීන් මේ ඉල්ලලා තියෙන LC ඕපන් කරලා තියෙන හා LC ඔබතුමා කිව්වා වගේ ඩීමෝ කාමාට් එක LC ඕපන් කරලා නැහැ කියලා තිබ්බා ඉන්ටර්නැෂනල් LC. ඒවා ඒ වෙලාවට ඒ කට්ටියට ලැබෙවි. මේක හැමදාටම කරන දෙයක් නෙවෙයි. කෙටි කාලීනව తాවකාලිකව ගරු මුදල් ඇමතුමා දාලා තියෙන නියෝගයක් පමණයි ගරු මන්ත්‍රීතුමා.
හරි ඔබතුමා මට මහබැංකු වාර්තාව මේ පැත්තට එවුවනි. ඒ වාර්තාවේම මේ මේකෙම තියෙන එක දැන් consumer goods වල food and beverages ඔබතුමා කියපු විදිහට අරගාන ඊට යටින් තියෙන එක බලන්න intermediate goods කියලා. intermediate goods වල තමයි wheat and maize තියෙන්නේ. එතකොට තිරිඟු බඩේ ඉරඟු ඒක තියෙන්නේ එතන. ඒක තියෙන්නේ අරකේ නෙවෙයි. මේ ටික ඔක්කොම එකතු කරන්න 5000 එන්නේ. ඒත් intermediate goods කියන එක ඇතුලේ තිරිඟු තියෙනවා. තිරිඟු කියන්නේ කැම්බීමක් නෙමෙයිද? තිරුගු පිටි
නෑ ඒ නැවත එක්ස්පෝර්ට් කරන්න කියන ඒවා තමයි ඉන්ටර්මීඩියට් යටතේ
තිරුගු පිටි කියන්නකෝ දැන් මේකේ තියෙන්නේ මොකද්ද
දැන් මෙතන කන්සියුමර් ෆුඩ් කිව්වම පරිභෝජනය කරන
හරි
හරි
ඉන්ටර්මීඩියට් ගුඩ්ස් කිව්වම
කවුරුතන පරිභෝජනය කරන්න කියන ඒවා තමයි මේ මේ කන්සියුමර් ෆුඩ් කියලා තියෙන
හරි මට මේක කියන්නකෝ සරලව ඉන්ටර්මීඩියට් ගුඩ්ස් කියන එක ඇතුලේ තිරුගු පිටි තියෙනවනේ
ඒ කියන්නේ මිල් කරලා පිටරට අරන ඒවා තියෙනවනේ
තිරුගු පිටි අපෝ එක්ස්පෝර්ට් කරන්නද
කියන්නේ ඔව් මිල් කරලා පිටරට අරනවනේ මිල් කරලා පිටරට අරන ඒවා
තියෙනවා ගෙන්නන තිරුගු පිටි වලින් වැඩි ප්‍රමාණයක් එක්ස්පෝර්ට් කරනවා
නේද ඒක ඔතන තියෙනවනේ දැන් ඔතන තියෙන ඉන්ටර්මීඩියට් ගුඩ්ස් හැටියන්නේ කන්සියුමර් ගුඩ්ස් හැටියන්නේ නෙවෙයිනේ ඊට පස්සේ අපිට ඒක බලන්න පුළුවන් මොකද්ද කියලා අපිට කියවලා බලමු හරි කියවලා බලමු
ඉන්ටර්මීඩියට් ගුඩ්ස් ඇතුලේ තමයි මේසන් මේ ඉතත් පැහැදිලිව
ඔව්
wheat and maize මේ මේස් තියෙන.
ඔව් අපි ඒක හරි ඒක හරි.
ඒ නිසා හරි අපි ඒක
ඊළඟ දවසේ සාකච්ඡා කරමු.
ඔබතුමා පිළිගන්නවා මොකද්ද? වාහන ගෙන්නන්න අපිට යන්නේ 700 මිලියන 762යි. නමුත් අපි ආහාර පාන ඔබතුමා කියන විදිහට මේකේ තියෙන වෙන්කිරීම විදිහට. හරි 5000 නෙමෙයි කියමුකෝ. හරි. ඒත් වැඩි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි උත්තරේ හොයන්න ඕනේ එතෙන්ටනේ. නමුත් ඔබතුමාලා උත්තරේ හෙව්වේ වෙන තැනකට. වෙන තැනකට උත්තරේ හොයන්න ගියේ එකෙක් වෙච්ච ප්‍රශ්නේ මම මේ කියන්නේ. ඒකෙන් මොකද්ද රජයේ සේවකයෝ අර කාමාට් එකේ නැත්නම් ඩිමෝ ආයතනයේ සල්ලි ලක්ෂ 60 70ව තැම්පත් කරා LC ඕපන් කරා ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් LC එක ඕපන් කළා නැහැ හැබැයි මාස 4ක් විතර වෙනවා දැන් ඒ සල්ලි ටික බැංකුවෙත් නැහැ. ඒ පුද්ගලයාට පොලියක් එන්නෙත් නැහැ. ඔබතුමාලට ආණ්ඩුවට ට්‍රෙසරියකට පොලියක් එන්නෙත් නැහැ. ට්‍රෙසරියකට මේක යූස් කරන්නත් බෑ. මේක තියෙන අතරමැද. ඒක අර ගන්ධබ්බවදියේ තියෙන account එකක් විදිහට තියෙනවා. ඒතර මේකෙන් සත පහක්වත් රජයට ආදායමක් එන්නෙත් නැහැ. අදාළ රජයේ සේවකයාට වැඩක් වෙන්නෙත් නැහැ. ඔහුට වෙන බරපතල ප්‍රශ්න තමයි ලක්ෂ 40ක් 50ක් ඔබතුමාලා කියන්නේ මාස 6ක් දැන් මේ තහනම තියෙනවා කියලා. දැන්ට කියලා තියෙනවනේ. ඒතර මාස 6ක් යනකම් ඒ සල්ලි ටික නිකන් ඔහි තියෙනවා. බැංකු වලින් අධික පොලියට ගත්ත ණය ඒ රජයේ සේවකයන්ට පොලිය ගෙවන්නත් වෙනවා. ඒතර වාහනෙත් නැහැ. ඈ? ඒක නිදහස් කරන්න. ඒක නිදහස් කරන්න. දැනට ලෝකල් එල්සී එක ඕපන් කරලා තියෙන ඒ අයට මේක නිදහස් කරන්න.
වාහන කම්පැනි වල කට්ටිය අනුබල් මිස්ටර් චාම වාහන කම්පැනි වල කට්ටිය කියන්නේ දැන් ඒගොල්ලෝ ඕඩර්ස් ප්ලේස් කරලා කියලා. ඒගොල්ලෝ ඕඩර්ස් ප්ලේස් කරලා හරි එතකොට ඒ ඕඩර් එකට වාහන හැදෙනවා කියලා. හරි එතකොට මුදල් කොහොමද එතකොට මෙතන නිදහස් කරන්න? එතකොට ඒ කට්ටිය ප්‍රශ්නයක් කරනවා මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන්.
ඒක ප්‍රශ්නයක් නැහැ නේ. දැන් ඒ සල්ලි ටික නිකම් මොහිත් තැනක තැම්පත් වෙලා තියෙනවා.
ඒක ගිහිල්ලානේ දැන්
ඒක අදාළ රටට ගිහිල්ලත් නැහනේ.
එහෙනම්
ජපාන නෑ නෑ. ඒගොල්ලෝ එහෙ ඕපන් කරලා නැහැ. ඒකයි මම මේ කිව්වේ. ඉන්ටර්නැෂනල් එල්සී ඕපන් කරලා නැහැ. ලෝකල් එල්සී එක ඕපන් කරලා තියෙනවා. එතකොට සල්ලි ටික තියෙන්නේ මෙහි. මෙහි තිබ්බට කාටවත් එකෙන් වැඩක් නැහැ. කම්පැනිට ගණ්ඩත් බෑ අපව්. ට්‍රෙසරියට යන්නෙත් නැහැ. අදාළ රජයේ සේවකට යන්නෙත් නැහැ. නිකන් කොහෙරි සේප්පුවේ දැම්මා වගේ තියෙනවා.
ඔබතුමාගේ යෝජනාව අපි මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්න.
හරි. මේක යෝජනාවක් වගේම ඉල්ලීමක්. මොකද රජයේ සේවකයෝ ගණනාවක් ඉන්නවා. මේකේ අසාධාරණපත් වෙච්ච අය. අන්න ඒක වැඩි ගොඩක් නැහැ. වාහන වුණනම් පුද්ගලයෝ වුණනම් 300ක් 500ක් ඇති. විශ්වවිද්‍යාල ආචාර්යවරු වෛද්‍යවරු හරි 300ක් කියමුකෝ. ඉතින් 300ක් කියන එක දහස් කරන එක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් අර ඩොලර් එකට බලපෑමක් වෙන්නේ නැහැ. අපේ සල්ලි පිට යන්නේ නැහැ. හරි. රයිට්. ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි ඊළඟට ගත්තොත් විශේෂයෙන්ම ඔබතුමාලගේ වගකීම සහ කළමනාකරණයේදී ප්‍රධාන අපිට ආර්ථිකයේ සල්ලියන තැනක් තමයි එක්සයිස් එක සුරාබදු ආයතනයේ රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දැන් අද මොකද වෙලා තියෙන්නේ? සක්‍රිය කරන්න මේ පනත ගෙද්දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුළුමනින්ම අක්‍රිය වෙලා. ඊයේ හැන්දෑවේ ඉඳලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා සියලු ඉහළ නිලධාරීන් අද ලෙඩ නිවාඩු දාලා රාජකාරීට ආවෙත් නැහැ. ඇයි ඒ? මෙතෙක්කල් නීතියක් තිබුණා, සර්විස් මිනිට් එකක් තිබුණා, සේවා ව්‍යවස්ථාවක් තිබුණා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරද්දී ඒ ආයතනයේම ඊට පහළව හිටපු කෙනෙක්ව තමයි එතෙන්ට පත් කරන්නේ කියලා. ඇයි එහෙම කරන්නේ? මොකද ඒක වෙනම තාක්ෂණික විෂයක්. මේ ටැක්ස් ගන්නවා කියන එක නිකම්ම කෙනෙකුට කරන්න බෑ. මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් ඇවිල්ලා එකපාරට කරන්න බෑ. ඒකේ තියෙන ටෙක්නොලොජි එක, ඒකේ තියෙන ඒ යාන්ත්‍රණය පිළිබඳ ලොකු අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒතර ඒ නිසා තමයි සර්විස් මිනිට් එකට ඒක දාලා තිබුණේ. ඩිපියුටි අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඉන්නෝ. ඒ නම දෙනාගෙන් එක්කෙනෙක් මෙතෙන්ට පත් කරන එක තමයි මෙතෙක්කල් අනුගමනය කරපු ක්‍රමවේදය. ඔබතුමාලා මොකද කරේ? මාසයක් විතර හිටියා දේශීය ආදම් දෙපාර්තමේන්තුව ප්‍රධානියෙක් නැහැ. පත් කරේ නැහැ. ඊළඟට නම දෙනාගෙන් දෙන්නෙක්ව ඉන්ටර්වියු කරා. ඊට පස්සේ නම දෙනාම වෙන වෙනම ගෙනල්ලා ඉන්ටර්වියු කරා. හැබැයි අවසානයේ මොකද කරේ? ට්‍රෙසරි එකෙන් එක්කෙනෙක්ව ගෙනල්ලා පත් කරා. ලබන 30 වෙනිදා විශ්‍රාම යන්න ඉන්න කෙනෙක්. මේ ඔක්තෝබර් මාසේ 30 එතුමා විශ්‍රාම යනවා. දැන් එතුමාව පත් කරා. ඒතර සර්විස් මිනිට් එක උල්ලංඝනය කරලා එක කරේ. ඒතර ඔබතුමාලා කියන යහපාලනේ නැහැනේ. දැන් සේවා ව්‍යවස්ථාවක් තියෙද්දී ඒක වයලට් කරන්නේ කොහොමද? උල්ලංඝනය කරන්නේ කොහොමද? එතන කොහොමද යහපාලනේ? දැන් අද ලොකු අර්බුදයක්. අර්බුදේ මොකද්ද? අර නිලධාරිය මෙතන වැඩ බාර ගත්තොත් රාජකාරී කරන් යන්න දෙන්නේ නැහැ. ඉතින් එතන ඉන්න අනිකුත් නිලධාරීන් වෘත්තීය සමිති ඒ ආදම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ වෘත්තීය සමිති අද ලෙඩ නිවාඩු දාලා තියෙනවා. ඔහු සේවයට ආවොත් මෙතන ලොකු අර්බුදයක් කියලා. ඉතින් කලමනාකරණයක් නැහැ, වගකීමක් නැහැ. අදත් අද ඔබතුමාලා කරන්න යන්නේ මොකද්ද? හදිසියෙම සර්විස් මිනිට් එක වෙනස් කරන්න යනවා. දැන් හදිසියෙම සේවා ව්‍යවස්ථාව වෙනස් කරලා ඒ පිටින් කෙනෙක්ටපත් වෙන්න පුළුවන් කියලා සංශෝධනය කරලා තවත් තනතුරු දෙකක් එතෙන්ට අලුතෙන් ආදේශ කරලා සර්විස් මිනිට් එක අලුතෙන් ගැසට් කරලා දැන් ඔබතුමාලා ගත්ත තීරණේ බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්න හදනවා. ඉතින් මේක වැරදි. මොකද එහෙම ඔබතුමාලා හිතනවා නම් ඒ ආයතනයේම අඩුම ගාන ඔබතුමාලා හිතනවා නම් ඒ ආයතනයේම කෙනෙක්පත් වෙන එක වැරදි කියලා. මම කියන්නේ ඒක වැරදි කියලා. ඔබතුමාලා හිතනවා නම් එන ඔබතුමාලට කරන්න තිබුණේ
කල්ැතුව ඒ සේවා ව්‍යවස්ථාව වෙනස් කරලා ඒ සංශෝධනය ගැන ඔවුන්ට පැහැදිලි කරලා ඔබතුමල්ලගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න. හැබැයි ඔබතුමල්ල කරේ බලහත්කාරයෙන් කෙනෙක්ව පත් කරලා ඒ පත් කරපු කෙනා අනිවාර්යයෙන් මෙතන සේවය රඳවන්න සේවා ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඒ නිසා මේක අද ලොකු අර්බුදයක් වෙලා තියෙනවා. සල්ලි එන තැන ආදායම් එකතු කරන තැන ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි ආණ්ඩුව දුවන්න සල්ලි එකතු කරන්නේ. නමුත් බදු ගැන කතා කරාට බදු එකතු කරන ආයතනේ අකර්මණ්‍ය කරලා තිනවා, අක්‍රිය කරලා තිනවා. ඒ නිසා වහම ඒ ප්‍රශ්නේ විසඳන්න කියන එක ඔබතුමාලට අවධානය යොමු කරනු. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නේ දැත් සති ගාණක් වෙනවා. විශ්වවිද්‍යාලයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙනවා, කඩන් වැටලා තියෙනවා. මොකක්ද හේතුව? විශ්වවිද්‍යාලයට ඒ අවශ්‍ය ආචාර්යවරු මහාචාර්යවරුන්ගේ ප්‍රමාණය 107යි. හැබැයි අද ඉන්නේ 39යි. 107ක් විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු වැඩ කරන්න ඕනේ විශ්වවිද්‍යාලේ. අද ඉන්නේ රාජකාරියේ 39යි. පුරප්පාඩු ගණනාවක් තියෙනවා. ඒ පුරප්පාඩු වලට කවුරුත් යන්නේ නැහැ කියන ප්‍රශ්නයක් තියෙනවා. යන්නේ නැත්තේ ඇයි? ඒ රාජකාරී කරන එක දුෂ්කරයි. තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, පාසල් ප්‍රශ්න තියෙනවා, නමාතැන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒක විසඳන්න තමයි ඔබතුමන්ලගේ පැත්තෙන් යම්කිසි දීමනාවක් දෙනවා කියලා පහුගිය කාලේ තීරණයක් ගත්තේ. රජරට විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සේවය කරන ඒ ආචාර්යවරුන්ට අමතර දීමනාවක් දෙන්න තීරණයක් ගත්තා. ඒක කෝප් කමිටුවට ආවම කෝප් කමිටුවෙන් කිව්වා, මොකද්ද කිව්වේ? මේක නීත්‍යානුකූල කරගන්න ට්‍රෙසරි අනුමැතියක් ගන්න. ට්‍රෙසරි අනුමැතියකට යටත්ව මේ ගෙවීම කරන්න. මොකද ඔවුන්ගේ පත්වීම් ලිපිය ඒක තියෙනවා. එහෙම අමතර දීමනාවක් දෙනවා කියලා. නමුත් තවමත් ඒ කැබිනට් එකේ අනුමත කළා නැහැ. ඉතින් දැන් මේ ප්‍රශ්නේ මීට ගිය මාසෙ මෙතන කතා කරා. ඉතින් කවුන්සිල් එකෙන් කැබිනට් එක අනුමත කළා නැහැ.
හොන්ඩබල් ලක්ෂ්මන් කියලා. හොන්ඩබල් ලක්ෂ්මන් කියලා.
මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කාර්යයේ ගිවන්න පටන් ගත්තේ මොකද මේ විශ්වවිද්‍යාලවලට ළමයි යන්නේ නැති නිසා. ළමයි නෙවෙයි මේ මාචාර්යවරු යන්නේ නැති නිසා. අපි එයාට දීමනාවක් දුන්නේ ඒක කවුන්සිල් එකෙන් අනුමත කෙරුවා. හැබැයි කෝප් එකෙන් නැවතුවා.
නැවතුවේ නැහැ. අන්න ඒක තමයි වැරදි. මම ඒක තමයි කිය ගන්නවා.
ඔබතුමාලා නෑ
ඔබතුමා කෝප් එකෙන් කරේ.
මම කියන්නේ ඔබතුමාලා කාල සීමාවක් දෙන්න තිබ්බා මේක නිත්‍යානුකූල කරගන්න. ඒක දුන්නේ නැහැ.
නෑ කෝප් එකෙන්
ගිවෙන ටයිම්.
කෝප් එකෙන් මම නෑ සමාජිකෙක් විදිහට. හැබැයි කෝප් එකේ සමාජික ගොඩක් ඉන්නවා. කෝප් එකෙන් ගත්ත තීරණය වැරදි විදිහට අර්ථකථනය කළා තියෙනවා. කෝප් එකෙන් නැවතුවා කියලා නැවතුවේ නෑ. කෝප් එකෙන් කියලා තියෙන මොකද්ද? හොඳට බලන්න කෝප් තීන්දුව. ඉතා පැහැදිලිව කියලා තියෙන්නේ මේ දීමනාව නීත්‍යානුකූල කරගන්න ට්‍රෙසරියෙන් මේක අනුමැතිය ගන්න. ට්‍රෙසරියෙන් අනුමැතිය දෙන්න ගියාම ට්‍රෙසරි නිලධාරි කියනවා අපිට කැබිනට් ඇප්‍රූවල් එකක් ඕනේ, ඒ අනුමැතිය දෙන්න. ඔතන තියෙන ප්‍රශ්නේ. මේ කැබිනට් අනුමැතිය දෙන්න
තියෙන්නේ ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
කැබිනට් අනුමැතිය දෙන්න තියෙන්නේ ඔබතුමන්ලට. ඒ නිසා මේ ප්‍රශ්නේ දුරදිග්ගස්සන්න එපා. දැන් වෛද්‍ය ශිෂ්‍යෝ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමව්පියෝ ආපහු පාරට බහින්න සිද්ධ වෙලා තියෙන්නේ. අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේකට කරන්න තියෙන එකම දෙයයි. ඒ ගෙවීම කරන්නත් ඔබතුමාලා එකඟුණා නම්, ඒ ගෙවීම කරමින් තිබුණා නම් දැන් මේකට කැබිනට් තීන්දුවක් ගන්න තියෙනවා. මුදල් ඇමතුමාගෙන් ඒකට යම්කිසි මුදලක් වෙන් කරගන්න තියෙනවා. හරි සරල දෙයක්. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඒ ප්‍රශ්නෙට වහම උත්තරයක් දෙන්න කියන එක මතක් කරනවා. ඒ වගේම අවසන් විනාඩියේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ වතු කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන ගරු ඇමතුමත් කතා කරා. මේ දවසේ ගොඩක් සාකච්ඡාවට ලක් වුණා. වතු කම්කරුවන්ට ඇත්තටම ලැබෙන්නේ රුපියල් 500යි. ඔය අමතර දීමනා කියන ඒවා ඒවා බොරු කතා. රුපියල් 500ට දවසක් වැඩ කරන්න පුළුවන්. අද මේ බඩු මිල වැඩි වෙලා, තෙල් මිල වැඩි වෙලා, ගෑස් මිල වැඩි වෙලා, ජීවන වියදම් වැඩි වෙලා රුපියල් 500ක් දවසකට අරගෙන කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? මේ රටේ වැඩිම ආදායම හොයන තැන වතු ශේෂ්ත්‍රය. ඒතුට ඒ අයට සලකන්නේ නැතුව ආර්ථිකය ගොඩනගන්න බෑ. ඒත් ඔබතුමල්ලගේ වගකීම. රුපියල් 100ක් සොච්චමක් වැඩි කරාට වැඩක් නැහැ. රුපියල් 100ක් වැඩි කර රුපියල් 600යි. අද මේසන් බාස් කෙනෙකුට අත්තට දුන්නත් රුපියල් 1600ක් ගෙවන්න ඕනේ. එහෙම නැතුව මේසන් බාස්ට අත්තට දෙන්නවත් එන්නේ නැහැ. දවසක කුලි දීමනාව රුපියල් 1500යි 2000යි. හැබැයි වතුකම්කරුවෝ මේ රටේ ආර්ථිකයේ ජීවනාලිය බදු ඒ වතු ශේෂ්ත්‍රයේ නගා සිටවන වතුකම්කරුවන්ට ගෙවන රුපියල් 500යි. ඒක සාධාරණ නැහැ. ඒක ඔබතුමාලා පිළිගන්න. ඉතින් ඒකට ඔබතුමාලා උත්තරය දෙන්නේ තේ කර්මාන්තේ කඩන් වැටලා අපේ ජාත්‍යන්තර තේවල දාම අඩු වෙලා ඒව උත්තර නෙමෙයි. ඒක නගා සිටවන්න තමයි ආණ්ඩුව බලයටපත් උනේ. ආර්ථිකය හදන්නේ වතු ඒ ස්ටේට් අයිතිකාරෝ කඩන් වැටලා නම් ඒකට උත්තරේ හොයන්න ඕනේ ආණ්ඩුව. ඒක වතු කම්කරුවන්ට හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අසරණ කම්කරුවන්ට බෑ වතු අයිතිකාරයන්ගේ ප්‍රශ්න විසඳන්න. වතු අයිතිකාරයන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තියෙන්නේ ඔබතුමන්ලගේ ආර්ථිකයේ වගකීම් විරහිතභාවය නිසා. ඒකට උත්තර හොයන්න තියෙන්නේ ආණ්ඩුවට මිසක් ඒක සේවකයන්ගේ පිටින් පටවන්න එපා. ඒ නිසා මේ ප්‍රශ්නෙට වහාම විසඳුමක් දෙන්න. මේක බරපතල දැවෙන ප්‍රශ්නයක්.
එහෙමනැතුව මේ ප්‍රශ්න විසඳන්න යදාල වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලඥයට නැත්ත මන්ත්‍රීවරයට ඇමතිකමක් දීලා වරදානයක් දීලා හැමදාම කරා වගේ හැමදාම කරේ එකනේ වතු කරේ ඒ ප්‍රශ්නේ නියෝජනය කරන මන්ත්‍රීවරට ඇමතිකමක් ආණ්ඩුවට ගන්න ඊට පස්සේ ප්‍රශ්නේ යට ගන්න එහෙම කරන්න එපා මේ ප්‍රශ්නෙට වහාම විසඳුමක් දෙන්න ඒක අර වතු කර්මාන්තේ කඩාවැටීම කියලා ඒ උත්තරෙන් බේරෙන්න හදන්න එපා වතු කම්කරුව ඉල්ලන සාධාරණ ඉල්ලීම දෙන්න මේ ආර්ථික කළමනාකරණය කරන්න ඔබතුමාලට හැකියාවක් නැත්නම් හිටපු මුදල් ලැබතුමා ඉන්නවා අපේ රවි කරුණානායක මන්ත්‍රීතුමා එතුමා දකුණු ආසියාවේ හොඳම මුදල් ලැබතුමා එතුමාගේ මොලේ පාවිච්චි කරන්න ඔබතුමාලා ඩ්‍රෝන යාත්‍රාවක් යවලා එතුමා කොහොමද මේ ආර්ථිකයේ මෙහෙව්වේ කියලා පරීක්ෂාවක් කරලා තිබුණා ඉතින් ඒ පරීක්ෂාවේ තියෙන ඡායාපටිපත් හරි අරගෙන මේ ආර්ථිකයේ ගොඩ ගන්න මැදිහත් වෙන්න කියමින් මා නවතිනවා
බොහොම ස්තුතියි හොනබල් රවි කරුණානායක
මුලාසන රූල මන්තුමනි බොහොම ස්තුතියි මේ වගේ වෙලාවක් දුන්නට අද ආර්ථික ගැන වචන සල්පයක් කතා කිරීමට මීට පෙර කතා කරපු මගේ මිත්‍ර විජිත හේරත් මන්තුමාට මං මේ අවස්ථාවදී ස්තුතිවන්ත වෙනවා ඒ වගේ යෝජනා ඉදිරිපත් කරාට අපට තිබෙන්නේ මේ වැටලා තියෙන ආර්ථිකය කොහොමද නිවැරදි මාර්ගයට ගේන්නේ කියන එක ඒ කරන්න බැරි එක නෙමෙයි කරන්න ඕනකමක් තියනවාද කියන එක අප මේ රටේ දේශපාලන නායකත්වයක් දෙන්න තමයි රජයක්පත් වෙන්නේ ඒ රජයේ පත්වීම තුලින් හරි මාර්ගයට ගේන එක තමයි අවශ්‍ය වන්නේ ඔබ සියලු දෙනාම දන්නවා ජනවාරි මාසේ 8 වෙනිදා 2015 අපට ලැබුණ ආර්ථිකය මීට වැඩි උගක් හාත්පසින් වැටිලා ධන ගස්සලා ණයබරයෙන් පෙළෙන රටක් තමයි අපට ලැබුණේ නමුත් ඒක කළමනාකරණය කරේ සියලු දෙනාගේ මුදව්ව තුලින් ඒ මුදල් අමාත්‍යාංශයේ හිටපු දක්ෂ නිලධාරි තුලින් ඒ හරි නායකත්වය දීලා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සමග ඒ වෙනස ඇති කරා ඇයි එහෙනම් ඒක මෙන් වෙන්නේ නැත්තේ කියන එක තමයි අපි බලන්න අවශ්‍ය වන්නේ මේකට තමයි අප දේශපාලන නායකත්වය දිය යුත්තේ දැන් මේ කතා කරන මොහොතේ විජිත මන්ත්‍රීතුමා කිව්වා වගේ මං හිතන විදිහට අපේ රටේ ආදායම හොයන්න පුළුවන් මාර්ග තුනක් තිබෙනවා ඒ තුන තමයි ආදායම් දෙපාර්තමේන්තුව ඊට පස්සේ සුරාබදු තුන්වෙනි එක තමයි රේගුව අපි බැලුවොත් මේකේ පත්වීම් තුලින් මේ තුනේම ඒ සර්විස් මිනිත්ස් වලින් පිටස්තරව තමයි පත් වෙලා තිබෙන්නේ අපි මේ අවුරුද්දේ 2018ට ආදායම අපේක්ෂත්වය කරලා තිබෙන්නේ බිලියන් 2050යි ඒකෙන් රේගුවෙන් බිලියන් 10යි මං හිතන විදිහට ඒකේ පත් කළ තියෙන බොහොම හොඳ නෝන කෙනෙක්. නමුත් ඒත් ඒ රේගුවෙන් දක්ෂතාවයේ දැනුවත්කම අවශ්‍යයි එවැනි කටයුත්තක් කරන්න. දැන් අපි රේගුවේ අපි බාරගත්තාම 2015 ඊට පෙර අවුරුද්දට වැඩිය 100%ට 50ක් විතර ආදායම් වැඩි කරන්න පුළුවන් උනේ. ඒකේ තියෙන දූෂණය නැති කරලා ඒ ආදායම් අපිට ලබා ගන්න පුළුවන් හැකියාව තිබ්බේ. 2016 වැඩි ආදායම 140%කින් වැඩි වුණා. 2017 මැද භාගයේ වෙනකන් ඒ ආකාරයෙන්ම වැඩි වෙන ප්‍රතිශතය තමයි පෙනුනේ. නමුත් අද එතනපත් වෙලා තිබෙන්නේ පිටස්තර පුද්ගලෙක් ගෙනල්ලා එතන දාලා ඒ තියෙන චිත්ත ශක්තිය නැති කරලා තියෙනවා. මොකද සියලු දෙනාටම ඉදිරියට යන්න ඕනේ හැකියාවක් තියෙනවා, උවමනාවක් තිබෙනවා. ඒක යම් විදියෙන් හරස්ව බාධා කරොත් ඒකේ තියෙන උනන්දුතාවය නැති වෙනවා. මේක තමයි අද රේගුට වෙලා තිබෙන්නේ. බොහොම හොඳ නෝනකනේ. නමුත් ඒ පත්කිරීම තුළින් අද ආදායම අඩු වෙලා තියෙනවා කියන එක අද පේන්න තියෙන කරුණක්. මම මේ මොනිටරි ෆිස්කල් පොලිසිස් ඇර මේ එකට එන්න ඉස්සෙල්ලා පරිපාලනය තුළ තියෙන දුර්වලතාවය මම පෙන්වන්න හදන්නේ. ඊට පස්සේ සුරාබදු. සුරාබදු අපි ගන්නකොට 2015 ආදායම තිබේ බිලියන් 2 මාසයකට. මේක අපි බිලියන් 11කට මාසයකට වැඩි කරා. අද ඒක බිලියන් 7කට අඩු වෙලා තියෙනවා. ඇයි ඒකෙත් සුරාබදු වෙනින් තියෙන පුද්ගලෙක් නෙමේ ගත්තේ පිටස්තර පුද්ගලයේ මුදල් අමාත්‍යාංශයෙන් තනතුරු දෙකක් කරන පුද්ගලෙක් එතන දාලා ඒ තියෙන හැකියාව අඩු කළා ඒකෙන් උනේ ආදායම අඩු වෙනවා අද බිලියන් 11ක් 12ක් 13ක් ගන්න පුළුවන් තැනක බිලියන් 7 ඒ කියන්නේ මිලියන් 7500 අද ලැබෙන ආදායම මාසෙක ඉතින් ඒක අවුරුද්දකට බැලුවොත් බිලියන් 70ක් විතර කෝටි ඒ කියන්නේ කෝටි 700ක් අඩු වෙනවා මෙන්න මේක තමයි මූලසුන රුඩ මන්තුමනි දෙවැනි ප්‍රශ්නය තුන්වෙනි එක තමයි විජිත හේරත් මන්තුමා කියපු ආකාරයට ඉන්ලන් රෙවනු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේකේ ක්ලෝස් සර්කිට් එකක් දැන් මට මේ සම්බන්ධයෙන් මීට පෙර මේක තමයි වැඩියෙන් අපි වෙනසක් ඇති කරේ මොකද මේක ආදායම් හොයාගන්න පුළුවන් තැන ඒකේ දක්ෂය 2065ක් කොහෙද සිටින තැනක් ඒක ලීසියෙන් එසේ මෙසේ හොල්ලලා කටයුතු කරන්න බැරි තැනක් හැබැයි ඒකේ තියෙන දක්ෂය තුලින් මේක සර්විස් මිනිත්තුකින් බැලුවොත් මේක කෙලින්ම තියෙනවා. මේක ක්ලෝස් සර්කිට් එකක්. මේක තැනකින් ගනලා ගනලා එතන දාන්න බෑ. අද මහ බැංකුවෙන් ගේන්නේ. මොනවද මහ බැංකුවේ දෙන කට්ටිය මේ අද කිසිසේත්ම මේ රටේ පය ගාලා අත රටේ වෙන තත්ත්වේ නොදන්නා පුද්ගලයා තමයි මහ බැංකුවේ සිටින්නේ. ඒක ගෙනලා දේශීය ආදම්පද දෙපාර්තමේන්තුවට දැම්මම ඒ වැඩකන ආයතනයක් නැති වෙන එක තමයි තියෙන ප්‍රශ්න. ඊට පස්ව වෙන දේවල් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? දැන් මේකේ අද ඒ කියන්නේ ගිය අවුරුද්දේ මිලියන් බිලියන් 647ක් ආදායමක් විපෙව්වා. දැන් මේක 2013 350ක විතර තිබ්බ ආදායමක් ලැබෙන දාද දෙපාර්තමේන්තුව. මේ අවුරුද්දට අපේක්ෂා කරලා තියෙන බිලියන් 792ක්. හැබැයි අද මේ කතා කරන්නේ 15 වෙනිදා ඔක්තෝබර් 15 වෙනිදා වෙනකොට ලැබිලා තියෙන ආදායම බිලියන් 508යි. ඒ කියන්නේ හිඟ මුදලක් තියෙනවා බිලියන් 75ක් අද වෙනතුරු. මේක අවුරුද්දට ඒකළු අපේක්ෂා කරනවා බිලියන් 125ක් විතර අඩු වෙනවා. දැන් මේ වගේ තැනකට ගිහිල්ලා පිටස්තර පුද්ගලෙ දැම්මොත් මෙන්න මේක ඇතින ප්‍රතිවිපාක. ඉතින් මන් දන්නේ මුදල් අමාත්‍යංශයට මොනවද වෙලා තියෙන්නේ කියලා. මේක අංශභාගය හැදිලා තියෙනවද? මොකද මේක නෙමෙයි අපිට තිබ්බේ මුදල් අමාත්‍යංශය. එතන කාර්යක්ෂමතාවයකින් වැඩ කරන පුද්ගලයන් එතන සිටියේ. ඉතින් මට පුදුමයි මේ වගේ දේවල් අදහස් යොමු වෙනවා කියන එක. මොකෝ මේක මුදල් ඇමතර කියලා වැඩක් නැහැ. මොකෝ එතුමා යම් නිලධාරි තුලින් ලැබෙන අදහස් තුලින් තමයි ක්‍රියාත්මක වන්නේ. හැම එක්කෙනාටම දක්ෂතාවයක් නැහැ සිරු ශේෂ්ත්‍ර ගැන. නමුත් මේ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් වන්නේ මේක වැරදි මාර්ගය යන දෙයක්. අපට ආදායම බිලියන් 2250 නෙමෙයි මේ අවුරුද්ද ලබා ගන්න තිබ්බේ. ඇත්ත වශයෙන්ම බිලියන් 2300ක් විතර හොයාගන්න තිබ්බ අවුරුද්දක්. මේක තමයි තියෙන ඉරණම. අපි මේ liability management ගැන කතා කරනවා. නමුත් දේශීය වශයෙන් ලබා ගන්න පුළුවන් ආදායම අපි 10.2%ක් තිබ්බ දලදේශ නිෂ්පාදන 10.2%ක් තිබ්බ රටක අපි මේක 15%කට වැඩි කරන්න පුළුවන් හැකියාව තිබ්බා. නමුත් ආයිත් අඩු වෙන ස්වරූපයක් තමයි මුලසුන රුඩ මන්තුමනි අපට පේන්න තිබෙන්නේ. ඒ නිසා මේක වහම නිවැරදි කරන්න අවශ්‍යයි. මම දන්නේ කොහොමද මොකටද මහ බැංකුවේ පුද්ගලයන් මෙතනට ගේන්න අවශ්‍ය වන්නේ? මෙතන දක්ෂ ගණනාවක් එතන ඉන්නවා. මේකේ තියෙනවා ජේෂ්ඨත්වය, ඒක තුලින් හොයාගන්න පුළුවන් මාර්ග තියෙනවා. මේක නිවැරදි කිරීම අත්‍යවශ්‍යයි. මේක නිවැරදි මාර්ගය ඇති වෙලා තියෙනවා. දැන් මේකේ තියෙනවා qualifications commissioner general to be an officer special grade of sri lankan inland revenue service. ඉතින් මේක ක්ලෝස් සර්කිට් එකක්. කොහොමද මේකෙන් මහ බැංකුවේ පුද්ගලෙක් එතනට ආවේ? එතන 12-2 තියෙන method of selection. commissioner general appointment will be made by cabinet of ministers. ඒකට ඉදිරිපත් කරනකොට පළවෙනි ක්‍රයිටීරියා එක වෙන ඒ නිර්දේශ වෙන මේකේ ඉන්ලන් රෙවෙනිව් සර්විස් ඩිපාර්ට්මන්ට් එකේ පුද්ගලෙක් විය යුතුයි කියන එක තමයි එතනට අවශ්‍ය වන්නේ. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාවේදී ඒක යම් විදියකින් වැරදි මාර්ගයෙන් පත් වෙලා තිබෙනවා. නිවැරදි කිරීම අත්‍යවශ්‍යයි කියන එක මේ අපි මතක් කරන්න කැමතියි. මං හිතන විදියට මේක නැවත අපට ෆිස්කල් පොලිසි එකයි අපේ මොනිටරි පොලිසි අතර තියෙන වෙනස තමයි පේන්න තිබෙන්නේ. ෆිස්කල් පොලිසි එක තිබෙන්නේ ඒ ආදායම් සහ වියදම් අතර තියෙන පරතරය ඇති කරන්නේ මුදල් අමාත්‍යාංශ. හැබැයි අද පේන්න තියෙන්නේ මහ බැංකුවේ අධිපති තමයි මේ ගැන කතා කරන්නේ. අද මම මේ කෝට් කරනවා ඩේලි FTA එක ඔක්තෝබර් 25 2018 බජට් ඩෙෆිසිට් 5.3% says central bank chief. දැන් මෙයාට මොන අයිතියක් තියෙනවද මේ ෆිස්කල් පොලිසි ගැන කතා කරන්න? තමාගේ තියෙන මොනිටරි පොලිසි හරියට කතා කරන්නේ නැති පුද්ගලෙක්. මං එදා ඉඳන්ම මේ සම්බන්ධයෙන් කතා කරන්නේ වගකීමක් සහිත ප්‍රායෝගිකව දැනුවක් සහිතව මේ රටේ දේශපාලන අරමුණට විරුද්ධව කටයුතු කරන ආයතනය තමයි මහ බැංකුව. මේකේ තියෙන අද මේ රටේ උද්දමනය පාලනය කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන විදිහට නටන්න ගිහිල්ලා අද අපේ අහිංසක ජනතාවගේ ණයබරතාවය පෙළෙනවා. 10%කට 16කට 17කට පොලි ණය අරන් පොලි ගෙවන්න පුළුවන් හැකියාව ඇති වෙන රටක් ලෙස ලංකාව සලකනවා නම් අපේ මේ මෑත තියෙන රටවල් තුලින් 6-7 බංගලාදේශයේ තිබ්බාම මාලදිවයිනේ 9%ක් තියෙනකොට ඉන්දියාවේ 8-9-10 අතර තියෙනකොට කොහොමද අපට පුළුවන් වන්නේ මේ තරගකාරී තත්වයක් ඇති කරන්න? මේව තමයි නිවැරදි. ඒක ඇතිවන්නේ මහ බැංකුවේ. මහ බැංකුවේ තියෙන මූලිමය ප්‍රතිපත්තිය අනුව ඒ වගේ පොලි අනුපාතය වැඩි මට්ටමකට තිබ්බාම ඒක කෙලිම බලපානවා. අනිත් එක තමයි රුපියල අවප්‍රමාණ කිරීම තුල ඒ අය අපේක්ෂා කරන්නේ පුළුවන් තරම් අපනයන වැඩි කරන්න. අපනයන වැඩි කරනවා කියන්නේ රුපියල අඩු වෙනවා නම් වැඩි වෙනවා නම් එන රුපියල 200 කරන එක හොඳම දේ. නමුත් ඒක වෙන්නේ නැහැ. මේ රටට ආනයනය කරනවා 70%ක්. ඒ 70%ෙන් 25%ක් තමයි අපනයනය කරන්නේ. ඉතින් 70%කට රුපියල වැඩි වෙලා ඒක නැවත ප්‍රතිඅපනයනය කරන්න ඒක ප්‍රයෝගික කරනවා නම් අපට පුළුවන් වෙලා තියෙනවා අපනයන වැඩි කරන්න අපේ GSP එක ලැබෙන එක තුලින්. ඒකෙන් අපනයන වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ අපනයන වැඩි කිරීම කරන්න අවශ්‍ය වන්නේ වැඩි වැඩිෂන් තුලින්. මේක රුපියල අව ප්‍රමාණය කිරීම තුලින් නොවේ. මේ මං එදා ඉඳන් කිව්වේ හැම රුපියලක් අව ප්‍රමාණය වීම තුලින් අපේ රටේ අයවැයට බිලියන් 55ක ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ වියදමක් ඇති වෙනවා. මේක කෙලින්ම යන්නේ අයවැයට. එතකොට අයවැය හිඟය 104.4ක් තිබ්බ මේ අවුරුද්දේ තිබිය යුතු දේ 105.3ක් කියන්නේ බිලියන් 140ක් විතර වැඩි වෙලා තියෙන අයවැය හිඟය. මේක මොකද්ද වෙලා තියෙන්නේ? රුපියල් රුපියල අව ප්‍රමාණය වීම තුලින් මොකද ප්‍රාග්ධන වියදම් ඔක්කොම වියදම් කළා නැහැ. අපේ පුනරාවර්තන වියදම 180කට ගියාට ප්‍රාග්ධන වියදම 120 25 අතර ප්‍රමාණය තමයි තිබෙන්නේ. අද හැම අමාත්‍යංශ සල්ලි නැහැ කියලා කියන්න බෑ. අපි වෙන් කර තියෙන මුදල් ලබා දිය යුත්තේ. මේක තමයි අපි ඇති කරන්න අවශ්‍යනේ. මම මේ කියන්නේ සුබවාදීව ජනතාව පත් කරපු ආණ්ඩුවක් නිකරුණේ ප්‍රශ්න මේ පිටරට තියෙන ප්‍රශ්න ලංකාවට ගෙනලා හිසරදයක් දැන් තියෙනවා කියලා හරියන්නේ නැහැ. අප මේකට උත්තර හොයන්න අවශ්‍යයි. ඒකට තමයි ආණ්ඩුව තිබෙන්නේ. ඉතින් ඒක කරන්න බැරි එක නෙමෙයි කරන්න ඕනේ කමක් නැති එක. මේක රජය නිලධාරින්ද බාර දුන්න ලැබෙන උත්තරය ඔකයි. ඉතින් රජය නිලධාරින්ද ජනතාව ඉදිරිය යන්නේ නැහැ. ඒක ආණ්ඩුව තමයි ඉදිරියට. අපේ ජනාධිපතිතුමාට අපේ අගමැතිතුමාට තමයි මේ ප්‍රශ්නේ හිසරදේ තිබෙන්නේ. ඒකට තමයි කණ්ඩායමක ස්වරූපයේ උත්තර දෙන්න තියෙන්නේ. මේකේ කරන්න බැරි දේ තමයි මේ කළා දැන් තියෙන්නේ. ඒ නිසා අපිට තිබෙන්නේ මේ මහ බැංකුවේ තියෙන මේ වගේ පුද්ගලයන් මුදල් අමාත්‍යංශය තුලින් කරන්න තියෙන ප්‍රකාශ ඒගොල්ලෝ කරාම ඒගොල්ලෝ හිතන මේ රටේ ආර්ථික දුවන්න තියෙන අද මහ බැංකුව තුලින් කියලා. මේ රටේ පාලනය ගෙනියන්නේ CID එකේ දෙන්නේ 3 දෙනෙක්. හරි නීතිපති දෙපාර්තමේන්තුව දෙන්නේ 3 දෙනෙක්. දැන් පේනවනේ මොනවද වෙන්නේ කියලා. මේක තමයි රටේ ප්‍රශ්නයක් පරිපාලන ප්‍රශ්නයක් ඇතිවන්නේ. ඉතින් මේක නිවැරදි කරන්න අවශ්‍යයි. මේක ආර්ථික මට්ටමින් හදලා ගන්න එක තමයි අවශ්‍ය වන්නේ. ඒ වගේම තමයි මම හැම අවස්ථාවෙදි කියනවා මට මතකයක් ඇතිවන්නේ 2000-2001 අපේ ආර්ථික ඍණ ආර්ථිකට තල්ලු කිරීමක් ඇති වුණා. ඒ තල්ලු කරන්න ඒ අවස්ථාවේදී නායකත්වය දුන්නේ ඒකට හිටපු ජනාධිපති චන්දිකා කුමාරතුංග. එයාගේ ඉන්න මේ මනෝ තිත්තවල තිලාන් විජේසිංහල ඉන්ද්‍රජිත් කුමාරසේන මේ වගේ කට්ටිය තමයි අද පරිපාලනය ගෙනියන්නේ. මේක නැවත ඒ හොල්මන් කාලේ තමයි දැන් ගේන්නේ. මේකට උත්තරයක් තමයි අපි හොයාගන්න අවශ්‍ය වන්නේ. මෙන්න මේක තමයි අපේ රටේ අපි වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය අද මේ වගේ ගමනක නැති කරගෙන යන ස්වරූපයක් ඇති කරන්නේ මෙන්න මේ වගේ පුද්ගලයන්. මම බය නැතුව කියන්නේ මොකක් අපි අමාරුවෙන් අවුරුදු 22ක් විපක්ෂ ඉස්ලා ආණ්ඩුවක් හදලා මේක ලේසියෙන් මේ වගේ 3-4 දිනකට නැති කරන්න ඉඩ දෙන්න බෑ. බලන්න මේ තුලින් හයත් ගැන කතා කරනවා, හිල්ටන් ගැන කතා කරනවා. මම ඔබතුමාට ඉදිරිපත් කරනවා මූලස්සන උඩ මන්තුමනි, මේ මුදල් අමාත්‍යංශයෙන් තිලාන් විජේසිංහ 21 සෙප්තැම්බර් 2018 ලිපියක් ඉදිරිපත් කරනවා පීටර් ෆුල්ටන් හයත් ඉන්ටර්නැෂනල් එකට. මං අහනවා මේ ලිපිය ඉදිරිපත් කරන්න එතුමාට කැබිනට් අවසරයක් ලැබුණාද? ලැබුණා නම් කා වෙනුවෙන්ද මේ කතා කරන්නේ? කොහොමද මේ හිල් හයත් එකට වෙනම උත්තර දෙන්නේ? ආණ්ඩුව තමයි දෙයක් හොයන්න ඉස්සලා කටයුතු කරන්න ඉස්සලා මෙන්න මේ වගේ තමයි තුලින් තමයි ආණ්ඩුවට නරක නාමයක් එන්නේ. ඊට පස්සේ ඇඟිලි දෙන්නෙක් 3 දෙනෙක් ඇඟිලි ගහලා මෙන්න මේ රජය අපකීර්තිය ගේන්න කටයුතු වෙනවා.
You have 2 minutes more.
Yes, thank you. So all I want to do is to ensure I table this into the fact that we don't have enough time at this particular moment. I would appreciate if this is printed in the Hansard on the basis of his official document from the finance ministry. On what basis has he got the authority to sign this? If the cabinet of ministers have not designated as to who should be the case, you're talking Hyatt on one side, Hilton is in litigation on the other side. How on earth can you go for privatization and your litigation on the other? These are the matters. So when you give a wishful thinking that revenues are coming in and you up the feeling and you suddenly don't have that coming in, those are the multiple problems that we are artificially trying to create. These are the answers that he requires. There's no point talking about Trump. He has got to do what is good for America. We have got to do what is good for Sri Lanka. So on that basis, all I want to do is to ensure that we kickstart, rekindle the economy that was bubbling in the 2017, the May, June, July time. Let's get back and ensure that we basically bring that prosperity that has vanquished in this last couple of months. Together we can make that difference. All what we want to do is to ensure that the economy is strong and able to withstand the vicissitudes that we have got to go through. Of course, certainly the dollar is becoming stronger and the Asian currencies are having a tough time. But tough time doesn't mean that that's the end of the economy. We have to forecast this. These are not unknown things. When Trump came in, he was trumpeting himself that he was going to make an inroad of dollars back into the America. These were known by our central bankers. When I was the finance minister, they were guiding us. We certainly will run into these problems owing to the fact that the American Federal Reserve as well as the American government is talking a more intrusive type of a economy that is there. So these are planned. So if it is planned, then why are we unprepared for this? These are the things that we have to have the corrective action. So all I want to do is to ensure that we get back to the UMP and our president, Maithripala Sirisena, the confidence that the two of them had. There are two or three people that get in the middle and try to wreck this confidence factor that is there. We need to ensure that this cancer is removed and ensure the same confidence that was there in the president and the prime minister is re-echoed, brought back, strengthened, and given the feeling that they can do it, not that two or three people that are misguided that is going to ruin the economy. If you eradicate those, you're back in the correct channel and able to move this forward. So as time is becoming a limited factor, I don't want to intrude into your time factor, but all I want to say is, it's not that you can't do it, it's whether you want to do it. Together you can make that difference, and let's make that happen. Thank you.
Thank you. Garu, Indika Anuruddha Mantrituma, Indika Anuruddha Mantrituma, Uputumai Katha. Indika Anuruddha Mantrituma.
බොහොමත්ම ස්තුති මුලාසුනේ ගරු මන්ත්‍රීතුමනි මගේ වේලාවට තව කල් තිබිච්ච නිසා තමයි ප්‍රමාදුනේ කනගාටුව ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම අද මේ මුදල් පනත ගැන සාකච්ඡාවට ගැනෙද්දී රටේ ආර්ථිකය කොතනද තියෙන්නේ කියන එක මම හිතන්නේ ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් ඒ වගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිතුමත් ඒ වගේම අනෙකුත් අමාත්‍යතුමන්ලත් ප්‍රකාශ කළා මම හිතන්නේ ඒ සෑම ප්‍රකාශයකින්ම අහන්න දකින්න ලැබෙන්නේ වෙන මොකවත්ම නෙවෙයි රජය ගෙනියන්න ආර්ථිකය ගොඩනගන්න එහෙම නැත්නම් රට ඉතිරි වැඩ කටයුතු කරගන්න මුදල් නැහැ කියන එක තමයි මේ සෑම කටයුත්තකදීම අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් අපි මේ කටයුත්ත මේ යහපාලන ආණ්ඩුව ආරම්භ කරද්දිම අපි කිව්වා රට මෙවැනිම තත්වයකට යනවා කියලා. ආර්ථිකය මේ විදිහට කඩාගෙන වැටෙනවා කියලා. මොකද ජනාධිපතිතුමා යම් තීන්දුවක් ගනිද්දී අපි සාධනීයව දකින්නේ නැහැ අගමැතිතුමා ඒකට සහයෝගය දක්වනවා මේක 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ දිගටම සිද්ධ වෙච්ච දෙයක් ජනාධිපතිවරයා යම්කිසි ප්‍රතිපත්තිමය තීන්දුවකට යෝජනාවක් ගෙනෙද්දී කැබිනට්ටුව රැස් වෙලා ඒකට හාත්පසින්ම වෙනස් යෝජනාවක් තමයි ගේන්නේ ඒ වගේම පෙබරවාරි මාසේ 26 28 වෙද්දී මහා බැංකුවට සිද්ධ වෙච්ච දැවැන්ත මූල්‍යමය පාඩුව මම හිතන්නේ අද වෙනකන් අපිට නිවැරදි කරගන්න පුළුවන්කමක් ඇති වෙලා නැහැ. ඒ නිසා අපි දකිනවා අමාත්‍යවරු තමුන්ගේ කාර්යභාරය පැත්තකට තියලා වෙනත් වෙනත් ඒවා ඔස්සේ යන ආකාරය. වර්තමානයේ මුදල් ඇමතිතුමා මම හිතන්නේ මිල සූත්‍රයක් කියලා ගෙනල්ලා ඒ මිල සූත්‍රයේ තුලින් රටේ ආර්ථිකයට මොනතරම් විපත් ගෙනල්ලා තියෙනවද කියන එක සාමාන්‍යයෙන් ප්‍රවාහකයෝ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දීවරයෝ සාමාන්‍යයෙන් මේ ප්‍රවාහන ශේත්‍රයේ ඉන්න වෙළඳ ශේත්‍රයේ ඉන්න කවුරුත් දන්න කටයුත්තක්. එනිසා මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි අද රට කවුරු කොහොම කිව්වත් මොන ආකාරයෙන් කිව්වත් මේ සීග්‍රෙන් ඩොලරය ඉහළ යද්දී සීග්‍රෙන් රුපියල කඩාගෙන වැටෙද්දී මේ අස්ථාවර භාවය රට තුරා නිර්මාණය වෙලා තියෙනවා. ආයෝජකයෝ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ නැති තැනට ගිහිල්ලා තියෙනවා. එවැගේම ආයෝජකයෝ රට තුල ආයෝජනය කරන්නේ නැති තැනට ගිහිල්ලා තියෙනවා. ඇයි? රටේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවල නැහැ. රටේ දේශපාලන අස්ථාවරයි. රටේ දේශපාලනයේ අස්ථාවර භාවය ජාත්‍යන්තරයට දැනිලා තියෙනවා. ඒ දේශපාලන අස්ථාවර භාවය කොතෙන්ට කොහොම ගිහිල්ලා තියෙනවද කියලා කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූල බීජයක් වන අද වෙද්දී මැතිවරණ තියන්නේ නැති තැනට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. මැතිවරණ තියන්න කිසිම අපහසුතාවයක් නැහැ. මැතිවරණය කල් ගන්න කිසිම උවමනාවක් නැහැ. සාධාරණ සමාජයක් නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් අනිවාර්යෙන් මැතිවරණේ ගේන්න ඕන. මේ වෙද්දි සමහර පළාත් සභාවල ඒ පළාත් සභා කාලය අවුරුද්දකට වඩා කාලයක් ගිහිල්ලා තියෙන අහෝසි වෙන්නේ. අහෝසි වෙලා අවුරුද්දකට වැඩි කාලයක්. ඒ නිසා ක්‍රමානුකූලව මේ අස්ථාවර භාවය නිසා මේ රට කඩාගෙන වැටෙනවා.
ඔඩර් ප්ලීස්. අර්ථ සභික තලමේ දාංගෝදර්කාක තුරේ රත්නසිංහ මෝර්ගලෙක්ට.
එනිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඒ කඩාගෙන ආර්ථිකය මේ ආකාරයෙන් කඩාගෙන වැටෙන්නේ රටේ නියම දේශපාලන නායකත්වයක් නැති නිසා. අගමැතිවරයා එකක් කියද්දි ජනාධිපතිවරයා තව එකක් කියනවා. ඒ වගේම මේ වෙද්දි කවුරුත් දන්න ප්‍රසිද්ධ දෙයක් ප්‍රෝ සංවිධානයෙන් ජනාධිපතිවරයා ඝාතනය කරන්න වැඩපිළිවෙලක් තියෙනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මාධ්‍ය නිවේදන නිකුත් වෙනවා. ඒ වගේම අගමැතිවරයා පොලිස්පතිවරයා එකතු වෙලා ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා මාධ්‍යවල යනවා. දැන් බලන්න මිනී මරුවෝ මංකොල්ලකාරයෝ දේපොළ විනාශ කරන්න සියල්ල ඉන්න හොර නඩයක් බවට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ තව මොනවද තියෙන්නේ? අරාජිකයි කියන්න, ජරා ජීර්ණයි කියන්න, විනාසයි කියන්න. මේ ආණ්ඩුවට තියෙන සියලුම දේවල්, දේපොළ බංකොල්ල කනවා, හොරකම් කරනවා, මිනී මැරීමට තැත් කරනවා, මේ සියල්ල මේ ආණ්ඩුවේ තියෙනවා. එහෙමනම් මේක යහපාලන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ජනවාරි 8 2015 ගත්තේ යහපාලන ආණ්ඩුවක් කියලා. ලිච්ඡවි යෝගයෙන් තමයි මේක පාලනය කරනවා කියලා කිව්වේ. සියලු දෙනා සමසේ එකතු වෙලා සමසේ සාකච්ඡා කරලා සමසේ ඒ රටේ තියෙන ප්‍රශ්න විසඳනවා කියන ප්‍රකාශය තමයි මේ ආණ්ඩුව පත් වෙද්දී ජනතාවට දුන්නේ. අද වෙද්දී ජනතාවට තුන් වේල කන්න විදිහක් නැහැ. දැන් අපි දැක්ක පහුගිය දවස්වල මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වෙන්න කියලා ජනාධිපතිවරයා කියනවා. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වෙන්න කියලා ජනාධිපතිවරයා කියනවා. ආයෝජන එද්දී කොහෙන් හරි කෝච්චි පෙට්ටියක් ගෙනාවත් කීයක් හරි ගසා ගන්න තමයි ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු බලන්නේ. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා ඇවිල්ලා තියෙනවා. වැඩිම ප්‍රමාණයක් කෝටි ප්‍රකෝටි පොතිය අතර තමයි මුදල් යවන ක්‍රමය මේ අධ්‍යක්ෂක මණ්ඩලය තුලින් සිද්ධ වෙලා තියෙන කියලා ජනාධිපතිවරයා විවේචනය කරනවා. දැන් බලන්න වතුකරේ අහිංසක තේ දළු කඩන අපි දැක්කා. වතුකරේ නායකයෝ පහුගිය දවස්වල හැසිරෙච්ච විදිය, පෙට්‍රල් හලාගෙන ගිනි තියා ගන්නවා කියලා පඩි වැඩ උනේ නැත්තම්, පෙට්‍රල් හලාගෙන ගිනි තියා ගන්නවා කියපු ඇමතිවරු අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳලා හොඳට කාලා බීලා හොඳට මේ සියලු දේවල් වලට සම්බන්ධ වෙලා අද වතු කරේ මිනිස්සුන්ට අන්තිමට අර කූඩැල්ලෝ කාලා නිකන් තුවාල කරගන්නවා මිසක්කා ඒ වතු කරේ ජනතාවගේ පඩිය ගැන හිතුවේ නැහැ පඩිය ගැන හිතුවේ නැහැ ඩොලර් එක වැඩි කියලා හුරේ දෙනවා ඩොලර් එක වැඩි කියලා අපනයන ආදායම ඉහළ යනවා කියනවා එහෙනම් තේදළු අපනයනය කරපුවාම එන මුදල ඒ විදේශ විනිමය උපයෝගී කරගෙන අර අහිංසක මිනිස්සුගේ පඩිය රුපියල් 18 ගෙනියන්න බැරියයි ආණ්ඩුවට හාම් පුතාලට ඇයි ඒක ඒ යෝජනාව ගේන්න ඇයි හාම් පුතාලට ඒක කියන්න ආණ්ඩුවට බැරි ඒ තේ කර්මාන්තයේ ඉන්න එහෙම නැත්නම් ඒ වතු ශේෂ්ත්‍රයේ ඉන්න අයට පහසුකම් දීලා ඒ පහසුකම් තුලින් අර අහිංසක ඒ ජනතාවට සලකන්න බැරි ඇයි මැතිවරණයක් කාලෙට නම් ගිහිල්ලා දෙනවා කප්පරක් බලාපොරොත්තු මැතිවරණ කාලෙට ගිහිල්ලා කප්පරක් බලාපොරොත්තු දෙනවා ඒ කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරලා නැහැ මේ ආණ්ඩුවේ කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරලා නැහැ ඒ නිසා දේශපාලඥයන්ට පයින් ගහලා ඒ ද්‍රවිඩ තරුණ අයිය පෙරේදා කොළඹට ඇවිල්ලා කොළඹ උද්ඝෝෂණය කෙරුවා කොළඹ වැටලුවා වටලලා බල කරලා කිව්වා ඒ නිසා මං ආණ්ඩුව නියෝජනය කරන වතුකරේ ඇමතිකම් භුක්ති විඳින ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිතුමාලට කියනවා කරුණා කරලා මේ අයවැයට ඔබ තමුන්නාන්සේලා පක්ෂ වෙනවා නම් අර අහිංසක ජනතාවගේ ඒ අහිංසක ඉල්ලීමට ඉඩ දෙන්න නැත්තම් ගමට යන්න එපා ඒ වගේම මේක අහගෙන ඉන්න ගමේ ද්‍රවිඩ තරුණයට කියනවා මැති ඇමතිවරුන්ට හොඳින් සලකන්න මේ ජයග්‍රහණෙවත් මේ අයවැයෙන් මෙල්ලන්ට දිනා ගන්න බැරුව ගියොත් මේ අයවැයෙන් දිනා ගන්න බැරුව ගියොත් ඒ නිසා ජනතාව ඒ වගේ ඉදිරියට එන්න ඕන එහෙම නැත්තම් මේ වගේ වල්මත් වෙච්ච ආණ්ඩු හැදෙන්නේ නැහැ මේ වගේ වල්මත් වෙච්ච ආණ්ඩු හැදෙන්නේ නැහැ ඒ නිසා ආණ්ඩු හදන්න නම් ආණ්ඩු හදන තැන ජනතාව ඉන්න ඕන කෙලින් ඒ නිසා ජනතාවට අපි යෝජනා කරන්නේ මේ විදිහේ වල්බూరు විදියට හැසිරෙන ආණ්ඩු එලවන්න මැතිවරණ දෙන්නේ නැහැ මේගොල්ලෝ
කාලවසනයි
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපේ වාසුදේව නානායක්කාර මැතිතුමාගේ මේ විනාඩි 15 තිනකේ විනාඩි 5ක් මං ඉල්ලා සිටිනවා විනාඩි 5ක් එනිසා මම කියනවා මේ මුදල් මාර්ග සංවර්ධනයටද මේ මුදල් වෙනත් ආයෝජනයකටද ඒ මොනවටද දැන් මං හිතන්නේ අපේ ගරු ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා කිව්වා මේ මුදල් ඊළඟට ගෙවන්න තියෙන ණය නිසා දැන් මේ අනුමත කර ගැනීම කරගන්නේ කියලා. ඒ වගේම එතුමා කිව්වා අපි 2013 ගත්තා කිව්වා අති විශාල පොලියකට අපි මුදල් ගත්තා කිව්වා ඩොලර් මිලියන 750ක් 108 පොලියට. අපි ඩොලර් මිලියන 750ක් නෙමෙයි ඊට වඩා ණය ගත්ත හැබැයි අපි රටේ වැඩ කළා. අද වෙද්දි සමස්ත ණය රුපියල් බිලියන 11000 පැනලා තියෙනවා. බිලියන 7000න් ගත්ත ඔබ තමුන්නාන්සලා අවුරුදු 4ට බිලියන 4000කින් වැඩි කරලා තියෙනවා ණය ප්‍රමාණය. මොනවද කළේ? බලන්න මේ මෙතන ඉන්න ඇමතිතුමන්ලා, මෙතන ඉන්න මන්ත්‍රීතුමන්ලා, ආණ්ඩුව නියෝජනය කරන අය නැකිටලා කියන්න මොනවද කළේ? කරපු කිසිම දෙයක් නැහැ. ජාතික පද්ධතියට විදුලි ඒකකයක් එකතු කරගන්න බැරුව ගිය පීචං වෙච්ච ආණ්ඩුවක් තියෙන ඔබ තමුන්නාන්සලාට. පීචං වෙච්ච ආණ්ඩුවක් තියෙන්නේ. කෙරවල පිටිය හැදුවා, ඉහළ කොත්මලේ හැදුවා, ඒ වගේම නොරොච්චෝලේ හැදුවා. ඔන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවල කරපු ඒ විදුලි බල මණ්ඩලය, එහෙම නැත්නම් විදුලි පද්ධතියට කරපු සේවාව. ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ වගේ හිඟන ආණ්ඩු තියෙන්න ජනතාවට හිඟා කන්න වෙන එක අහන්න දෙයක් නෙවෙයි. අද රතෝණි දෙනවා, ණය වැඩි කියනවා, මේ කවුද ගත්තේ කියලා අහනවා. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයා එදා යුද්ධයේ තියෙද්දි රට බාර අරගෙන ලතෝණි දුන්නද? මේක ප්‍රේමදාස මහත්තයා, JR මහත්තයා මේවා පටන් ගත්තේ යාපනයේ පුස්තකාලේ මේ ගිනි තියලා ඒවා විනාශ කරලා පටන් ගත්තේ කියලා ලතෝණි දුන්නද? නැහැ. අවුරුදු පහෙන් යුද්ධය ඉවර කළා. ඒ නිසා දැන් ඔබ තමුන්නාන්සලට හම්බුණා නම් හම්බන්තොට වරාය ඔබ තමුන්නාන්සලා විකුණලා ඩොලර් මිලියන 1300ක් ගත්තා. අපි අහනවා මොනවද කළේ? ඩොලර් මිලියන 1300ක් අරගෙන ඔබ තමුන්නාන්සේලා එක එක කෙනාට ජරාව කන්න, එහෙම නැත්නම් මාටිය ගහන්න, නැත්නම් පගා ගන්න එක එක ව්‍යාපෘති වලට දැම්මා. අද ඒ ව්‍යාපෘති වල ප්‍රතිඵල නැහැ. මං අහනවා ජනාධිපතිතුමාට තව ඉතුරු වෙලා තියෙන රටවල් කීයද කියලා යන්න. අගමැතිතුමාට ඉතුරු වෙලා තියෙන රටවල් කීයද කියලා යන්න. රට වටේ සවාරි ගැහුවා මිසක් ගෙනාපු අයිස්ලන්තේ විතරයි තව යන්න තියෙන්නේ. ගෙනාපු ඇති මහා මේ ලොකු ආයෝජනයක් නැහැ රටට. ගෙනාපු ඇති මහා ලොකු ආයෝජනයක් නැහැ. ඒ නිසා කරුණා කරලා රටට ආදරේ තියෙන වතුකරේ මන්ත්‍රීතුමන්ලා ඉන්නවනම්, රටට ආදරේ තියෙන උතුරුකරේ මන්ත්‍රීතුමන්ලා ඉන්නවනම්, රටට ආදරේ කරන අර 6 දෙනෙක් හරි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමන්ලා ඉන්නවනම්, මේ වසර අවසානයේ අයවැය වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් වෙන්නලා. එහෙම නැත්නම් සියලු දෙනා අලෙවි වෙච්ච මන්ත්‍රීවරු වෙයි. අලෙවි වෙච්ච මන්ත්‍රීවරු වෙයි. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ඩොලරය කඩාගෙන වැටීම, මේ රුපියල බාල් ඩොලරය උත්සන්න වීම, රුපියල කඩාගෙන වැටීම, මං හිතන්නේ මේක මේ ලෝක ආර්ථිකයේ සිද්ධ වෙන දෙයක් නැත්තම් ට්‍රම්ප් මහත්තයාගේ වැඩක් කිය කිය ඇමරිකාවටත් වෙන රටවල් වලටත් භූත කියෝ කියෝ ඉන්නවට වැඩිය ස්වදේශිකත්වයේ ගොඩනගන්න. අද අපේ කුරක්කන් ටික ගෙන්නන්නේ බංග්ලාදේශයෙන්, අද අපේ බඩඉරිඟු ටික ගෙන්නන්නේ පකිස්තානයෙන්, අද අපේ රටට ඕන කර හාල් ටික ගෙන්නන්නේ පකිස්තානයෙන්. ඒ නිසා අපේ රටේ වවා ගන්න ඕන කෘෂි ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙලක් සූදානම් කරන්න. ඒක තමයි රට කරන ඇත්තෝ කළ යුතු දේ, කෘෂිකර්ම ඇමතිවරයා කළ යුතු දේ. දැන් හම්බන්තොට වරාය දීලා ඉවරයි. දැන් හෙට අනිද්දා කොළඹ තියෙන ප්‍රධාන පෙළේ හෝටල් ටික විකුණන්න හදනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපළ විකුණන්න හදනවා. අධිවේගී මාර්ග ටික විකුණන්න හදනවා. ඒ නිසා විකුණම් කරන සංස්කෘතිය ඉවත් කරන්න. ඒ නිසා ජාත්‍යන්තරයේ මම අවසන් කරනවා, එක විනාඩියෙන් මම අවසන් කරනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තරයේ දිනුවයි කියලා ආපු ආණ්ඩුව, ඒ ආණ්ඩුවේ ජාත්‍යන්තරයේ කිසිම කෙනෙක් තඹ දොයිතුවක උදව්වක් කරන්නේ නැහැ මේ ආණ්ඩුවට. මේ ආණ්ඩුව ගැන විශ්වාස නැහැ. මේ ආණ්ඩුව ගැන විශ්වාසත්වයක් නැහැ මේ ආණ්ඩුව ගැන, මේ ජාත්‍යන්තරයේ දිනුවයි කියන මේ ආණ්ඩුවට. එනිසා අපි යෝජනා කරනවා මේ රටේ තියෙන සම්පත්තික රැකගන්න, රටේ තියෙන මේ දේපළ ටික රැකගන්න, ඒ වගේම රටේ තියෙන ස්වදේශිකත්වය ඇති කරන්න, දෙමළ මුස්ලිම් සිංහල පක්ෂභේදයකින් තොරව එකතු වෙලා මේ මෙවර අයවැය වෙනුවෙන් තීන්දුවක් ගන්න කියන ඉල්ලීම කරනවා. බොහොමත්ම ස්තුතියි.